ಇಷ್ಟೆಲ್ಲ ಹೇಳ್ತೇವೆ. ನಮ್ಮ ರೂಪ ನಿಮಿತ್ತ ಅದಾಗ ನೀನು ರೂಪ ನಿಮಿತ್ತ
වඩු මහත්යෙක් ඉන්නවා ඇහෙනව නේද? එයා හිතේ හදාගන්න රූප නිමිත්තක් හදාගෙන ඒ හිතේ තියෙන සටහනට නම් කරනවා පුටුවක් කියලා. මට පුටුවක් හදාගන්න ඕනේ කියන අදහසත් වමනාවක් නිසා එයා කැලේකට ගිහිල්ලා ගහක් කපලා, දැන් ගහක් කියන තැන බලන්න පටි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන් තමයි මේ දස් කොළන් හැදලා තියෙන්නේ. ගහක් කපලා ලෑලි ලී ඉරලා අර හිතේ තියෙන හැදේට මේ සතර මහා ධාතු රූපී අවකාශ ධාතුයි රාශි කරනවා. ලිය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූපේ තියෙන්නේ අවකාශ ධාතු අවරාගෙන හිතේ තියෙන හැඩේ බලාගෙන හිතේ තියෙන හැඩේට සතර මහා ධාතුව එක එක හැඩතල වලට අවකාශ ධාතුවේ තියෙනවා. කොතනක හරි වැරදි නම් අහම එක වැරදුනා කියලා වෙනස් කරනවා. හරි වැරදි බලන්න දැන් මෙම්මක් තියෙන්නේ පැනේ. ඉතලා හිතේ නේද සැකස්ම හදාගන්න. දැන් ගයක් වුණත් හදනකොට ඕගොල්ලෝ ඉස්සෙල්ලා මනෝමේ කෙනෙක් ඉස්සෙල්ලා සටහනක් හදාගන්න. හදාගෙන තමයි අවකාශ ධාතුවේ සතර මහා ධාතු රාශි කරන්නේ. දැන් මේ හිතේ තියෙන හැඩේට දැන් හිතේ තියෙන්නේ මේ චිත්තජ රූපේ මේ හැඩේ. ඒ හිතේ තියෙන නිමිත්තටයි පුටුව කියලා නම් කළේ. ඒ හිතේ තියෙන පුටුව වූ නිමිත්තයි හදාගන්න ඕනිකම තියෙන්නේ. පුටුව තියෙන ඒ හිතේ තියෙන නිමිත්තයි ඇහෙනව නේද? මොදෙට අහගෙන ඉන්න ඕනේ එක එකව හිතන්න නැතුව ඈ. එතකොට ඔන්න දැන් වඩු මහත්තයෙක් ඉස්සෙල්ලාම හිතින් හිතේ රූපයක් උපද්දලා ඒ රූපයට නම් කරනවා පුටුව කියලා, මට පුටුවක් හදාගන්න ඕනේ කියලා. ඒකේ තියෙනවා මේ විදිහට ලියවැලක් දාලා, හැඩසටහනක් දාලා, සිංහ මූණක් දාලා, කකුල් හදන්නේ, අත් හදන්නේ, මේ විදිහට පුටු ඇඳ හදන්නේ කියලා සටහන තියෙනවා. ඊට පස්සේ එයා ආයුධ ටිකක් අරගෙන කැලේට ගිහිල්ලා ගහක් කපලා ඉරලා හිතේ තියෙන හැඩයට මේක හදනවා. ඒ කියන්නේ දැන් ගහ කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු. සතර මහා ධාතු අවකාශය තුල රාශි කරනවා හිතේ තියෙන හැඩයට. රාශි කළා ඉවර වුණාම හිතේ තියෙන හැඩයට සතර මහා ධාතු රූපය රාශි වෙන්නේ. ඒ රූපය දිහා බලනකොට ආයෙත් මේ ගති ටික තමන්ගේ මනසේ හදෙනවා. මේ හිතේ තියෙන ගති ටික නිසාම සතර මහා ධාතු රූපේ ඇදුවේ. සතර මහා ධාතු රූපේ දකිනකොට අර හදපු ගති ටිකම ආපහු මනසේ හදෙනවා. දැන් මේ ටික දකින්න නැතුවම මෙයා සතර මහා ධාතුව දන්නේ නැති වුනහම තමන්ගේ මනසේ උපදින ගතියට තමන්ම පැටලෙනවා. එයා හිතාගින් දැන් මේ සතර මහා ධාතු රූපේ හුදුව ගියා. දැන් පුතුවකට ආස කරනවා කියලා, පුතුවකට කැමති වෙනවා කියලා, පුතුවකට අකමැති කියලා සතර මහා ධාතුවේ කැළෙනවා ගැටෙනවා, ඒක පුතුව කියනවා. නමුත් හොඳට බලන්න මේ නිබඳු හැඩයක් ලෝකේ නිර්මාණය වෙන්න කලින් ගහ කියන මට්ටම තියෙද්දිම නේද මේ හැඩ සටහන මනසේ නිර්මාණය වුණේ, නිර්මාණය කළේ? ඒ හැඩසටහන නෙමෙයිද මනසේ තියෙන හැඩසටහන නෙමෙයිද පුතුව කියලා නම් කළේ? ඒ පුතුව කියන එක හදාගන්න ඕනෙකම නෙමෙයිද තිබුණේ? ඔගොල්ලෝ අහලා තියෙනව නේද පංච උපාදාන ස්කන්ධය හැදෙන්න හේතු කීයක් තියෙද? පහක්. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර සහ නිබ්බති ලක්ෂණ නොදැක. දැන් බලන්න මේ මනසේ උපද්දන චිත්තජ රූපයේ නිමිත්ත තමයි ඇත්ත ඇති හැටි නොදන්නා අවිද්‍යාව කියන ප්‍රත්‍යයෙන් හටගත්ත කර්ම නිමිත්ත. ඒ නිමිත්තට තමයි අපි පුටුව කියලා නම් කළේ. අවිද්‍යාව සහ කර්ම කියන එක තමයි පුටුව කියන දැන් මේ නිමිත්ත. දැන් මේක හදාගන්න ඕනෙකමත් තියෙන්නේ. ඒක තමයි තණ්හා. අවිද්‍යා, කර්ම, තණ්හා කියන කාරණා ටික නිසා තමයි සතර මහා ධාතු ටික අවකාශ ධාතු තුළ රාශි කළේ. එතන දින ආහාර ප්‍රත්‍ය. අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන ටික නිසා මෙහෙම රූපයක් උපන්නා. සතර මහා ධාතු රූපයක් ලෝකයේ තුල උපන්නා. තේරෙනවද? දැන් මේ රූපයේ ඇතිවීම නොදන්නාකම නිසා, නොදන්නාකම කියන කාරණාවෙන් ආයේ මේ රූපය දකිනකොටම අර අවිද්‍යා සංකර ගන්න හොපාදන්න කියන අර ගති ටික ආපහු මනසේ දෙන. යෙදුනහම මෙයා දන්නේ නැහැ මෙන්න මෙහිම ධර්මතා ටිකක් මනසේ ඇතිවෙච්ච නිසා සතර මහා ධාතු රූපය නේද අවකාශ ධාතු රාශි කරගත්තේ. සතර මහා ධාතු රූපේ රාශි කරන රාශි වෙච්ච සතර මහා ධාතු රූපය දකිනකොට මනසේ තිබුණු ගතියම අපහු මනසේ යෙදුන නේද කියලා දකින් නැති වෙනකොට මනසේ තියෙන ගතියෙන්, මනසේ තියෙන උපාදානයෙන් මේ සතර මහා ධාතු ස්පර්ශ කරනවා. ඒ කියන්නේ මේ සතර මහා ධාතු රූපය දකින්නේ දැන් පුතුව වගේ. දැන් මේ පුතුව කැඩිලා, පුතුව විනාශ වෙලා, පුතුව හුරු ගෙනිහිල්ලා, ගින්නට වැස්සට අවුවට පිච්චිලා, පුතුව නැතිවීමෙන් එන මෙයාට දුක විඳින්න වෙයි. ඕක තමයි දුක. මේ දුක ඇති වෙන්නේ කොහොමද? අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන ටිකට. එතකොට මේ දුක නැති වෙනවා කොහොමද? අවිද්‍යාව හෝ නැති වුණොත්, කර්මය හෝ නැති වුණොත්, තණ්හාව හෝ නැති වුණොත්, ආහාර හෝ නැති වුණොත්. ඕගොල්ලන්ට ඇත්ත ඇති හැටි දන්නා වූ නුවණක් තිබුණොත් අවිද්‍යාව නොතිබුණොත් මේ පුතුව කියන නිමිත්තක් මනසේ උපදින්නේ නැහැ. උපදවා ගන්න නැහැ. එහෙම වුණොත් මේ සතර මහා ධාතු රූපයක් හදන්න යන්නේ නැහැ. පුතුව කියන නිමිත්ත කියන එක නැතිනම් ඒත් මේ වගේ රූපයක් හදන්න යන්නේ නැහැ. හදාගන්න ඕනෙකම නැති. ඒත් මෙහි හදන්නේ නැහැ. අවිද්‍යාවේ නිමිත්තක් හදලා හදාගන්න ඕනෙකම තිබුණත් ගස්කොලන් නැත්තම් ඒත් හදාගන්න බෑ. ආහාර නැත්තම් ඒත් බෑ. එතකොට ඕගොල්ලෝ දන්නවා රූපය කියන එක නිර්මාණය නොවෙන්න හේතුව අවිද්‍යාව නැති වුණොත්, කර්ම නැති වුණොත්, තණ්හාව නැති වුණොත්, ආහාර නැති වුණොත් රූපය කියන එක නැති වෙනවා කියලා දන්නවා. මේ සතර මහා ධාතුව ඇතිගෙන ඇති හා නැතිගෙන ඇති. සතර මහා ධාතු රූපය ඇතිගෙන හා නැතිගෙන ඇති දන්න. මේ විදිහට රාශි වෙච්ච සතර මහා ධාතුව දකින්නකොට ආපහු මේ ධර්මතා පහ මනසේ යෙදුණොත් පුතුව කියන්නේ ඒක ඕගොල්ලෝ නොදැක්කොත් ඊගව දවසට මේ ධර්මතා පහ උදව් කරගෙන තව පුතුවක් රූපයක් හදනවා කියන එකත් ඕගොල්ලෝ දත යුතුයි. මනසේ තියෙන මේ ධර්මතා පහ නිසා අවිද්‍යා කර්ම තණ්හා කියන මනසේ තියෙන පුතුව කියන නිමිත්ත නිසා අවකාශ ධාතු තුළ රූපයක් රාති වුණා. මේ කර්මයේ විපාකයක් තමයි මේබඳු රූපයක් ඉපදිච්ච එක පෙනෙන එක. දැන් අපිට ගොඩ යන්න පුළුවන් මේ සතර මහා ධාතු රූපේ දකින්නට මගේ මනස තුල නේද මේ ගති ඇති වෙන්නේ කියලා ගත්තා නම් මේබඳු හැඩයක හදාගෙන පුතු හදන්න යන්නේ නුවණින් පුළුවන් මේ හැඩේ සිහි කළා සතර මහා ධාතු නම් අවකාශ ධාතු තුළ මේ හැඩේට රාශි කළ හැකි කියන නුවණ තියෙන්නේ. එතකොට තියෙන දේ තමයි පුටුවක් නිසා විඳින දුක විඳින්නේ නැහැ. තේරුම් ගන්න. එතකොට මෙතනදී එක කාරණාවක් තේරුම් ගන්න ඕනේ. රූපය උපදවන්න සහ උපන්න රූපයේ ආරම්භය මනසේ යෙදෙන මේ ගති ටික අපි හඳුනා නොගත්තෝ මේ ස්කන්ධ ටික අපේ මනසේ තියෙන අවිද්‍යා කර්ම තණ්හා කියන නැත්නම් තණ්හා උපාදාන කියන මේ ගති ටිකේ අපි දකින්නේ මේ රූපේ. ඒ ගති ටික සම්මිශ්‍ර වෙච්ච මේ රූපෙ දෙකිනු පංච උපාදානස්කන්ධ කියලා. එතකොට අපිට මේ රූපය නිසා ඇති වෙන්නේ රූපයේ විපරිණාම වෙනකොට ඇති වෙන්නේ දුකක්. මේ දුක නැති කරන්න අපිට පුළුවන් ඉස්තෙල්ලා අවිද්‍යා කර්ම තණ්හාවෙන් සතර මහා ධාතු රූපයයි රාසිකලේ රූපයේ දකින්නකොට ආපහු මේ ගති ටික යෙදුනා කියලා දැක්කොත් මේ පුතු මේ රූපේ පුතුවක් කරගෙන එන දුක් ටිකෙන් අපේ මනසේ ඉස්සෙල්ලා මිදෙනවා. මේ රූපේ පුටුවක් හැටියට දකින මානසික මට්ටමේ වෙන දුක් ටික මිදෙන. හැබැයි සතර මහා ධාතු රූපේ පරිහරණය කළ හැකි ඒක කෙලෙස් නැහැ. අවසානයේදී ඒ ස්කන්ධ ටිකත් නිරුද්ධ වෙනවා. එතකොට තියෙන ස්කන්ධ ටික විතරයි කෙලෙස් ටික නැහැ. එතකොට මෙන්න මේ ටික තේරුම් ගත්තට පස්සේ එයා මේ දැන් මම පින්නුවනේ හිතේ තියෙන gati ටිකටයි සතර මහා ධාතු රාසි උනේ රාසිවිත සතර මහා ධාතු දකින්නකොට අපේ මනසේ gati යෙදෙන්නේ කියලා අහගත්තා නේද. මේ ටික නොදන්නාකමට මනසේ තියෙන gati මේ රූපෙට එකතු කරලා මේ දුක් විඳින්නේ කියලා පින්නුවනේ. මනසේ තියෙන gati එකතු නොකළොත් මේ රූපෙන් අපිට මෙබඳු දුකක් ලැබෙන්නේ නැහැ කියලා පින්නුවනම් දුක්ඛ නිරෝධය පින්නුවනම් ඒ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරගන්න ඕගොල්ලෝ මේ රූපයේ සතර මහා ධාතුයි නේද කියලා බලන්නේ ඔප්පු කරගන්න. ওই ටික බලනකොට ඇත්ත තමයි රූපේ ඇත්ත මේකන මේ රූපේ දකින්නකොට අපේ මනස තුල තමයි මේ gati ටික යෙදිලා තියෙන්නේ කියන උත්තරේ. මේ උපමාව උපමෙයියේ හැටියට අපි මෙහෙම ගත්තොත් දැන් ඕගොල්ලන්ට පුළුවන් අපි කීතමු ආදරණීය තමන්ගේ දරුවෙක් සිහි කරගන්නවා කියනකොට දකින වෙලාවේදී ඇස් ඉදිරිපිටට ආපු රූපය රූපේ ඇත්ත ඇති හැටි නොදන්නාකම තමයි අතීතයේ හම්ු වෙච්ච ධර්මයන්ගේ ඇත්ත ඇති හැටි නොදන්නාකම තමයි අවිද්‍යාව. ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් උප අවිද්‍යාවෙන් දැකපු දේ නෙමෙයි, දැකපු දේ නිරුද්ධ වෙලා බොහෝ කල. නමුත් ඒ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා හටගත් රූප නිමිත්තක් තමයි දැන් ඕගොල්ලන්ට දරුවා කියලා හිතට සිහි කරන්න පුළුවන් මේ හැඩේ. අවිද්‍යාව තමයි දකින වෙලාවේ තිබුණු ධර්මය නිරුද්ධ වෙලා බොහෝ කල. දකින වෙලාවේදී පවතින සිද්ධිය දැක්කෙත් නැහැ, දැකපු දේ නිරුද්ධයි කියලා දැක්කෙත් නැහැ. ඒ නොදන්නාකම හේතුයි. ඒ නොදන්නාකම හේතු කරගෙන, නොදන්නාකම ප්‍රත්‍ය කරගෙන, නොදන්නාකම පච්චය කරගෙන, නොදන්නාකම පටිච්ච කරගෙන නැවත නැවත එකම සිද්ධියක් ආවර්ජන කරන්නේ. මේ හේතුයෙන්මයි දැන් මේ දරුවා කියන නිමිත්ත හටගත්තේ. එතකොට මේ නිමිත්තට, ඕගොල්ලන්ගේ හිතේ තියෙන නිමිත්තට බාහිර භෞතික ස්කන්ධයක් සම්බන්ධ නැහැ. අවිද්‍යාව නැමැති ධර්මතාවයේ හේතුයි, අවිද්‍යාව නැමැති ධර්මතාවයේ ප්‍රත්‍යයයි, අවිද්‍යාව නැමැති ධර්මතාවයේ නිසයි දැන් දරුවා කියලා ඕගොල්ලන්ට සිහි කරන්න පුළුවන් හිතේ නිමිත්තක් තියෙන්නේ. ඔබ තමයි කර්ම නිමිත්ත. දැන් ඕගොල්ලෝ දරුවා කියලා හිතනවා නම් සිහි කරන්න පුළුවන් මේ තමයි හිතේ ඇති කරගෙන තියෙන සටහන කර්ම නිමිත්ත. ඒ නිමිත්, ඒ චිත්තජ රූපය තමයි ඕගොල්ලෝ දරුවා කියලා නම් කළේ. අවිද්‍ය සංකාර, ඔය සංකාර නිමිත්තට ඕගොල්ලෝ තණ්හා කරන, ඔය හිතේ තියෙන නිමිත්තට ඕගොල්ලෝ සෙනෙහස ආදරය කියන කාරණා ටික බඳින්නේ තණ්හා කරන්නේ. හිතේ තියෙන නිමිත්තයි මේ හැඩේ මගේ දරුවගේ, මේ මගේ දරුවා කියලා උපාදාන කරගන්නේ. කොහොම කළාම ඕගොල්ලෝ තුල ගතියක් ගොඩනගෙනවා, බාහිර දරුවා ඉන්නවා කියන ගතියක්. හිතේ නිමිත්තක් සිහි කළා, ඒ නිමිත්තට තණ්හා උපාදාන වුණාම ඕගොල්ලෝ තුලම ගොඩනගෙන ගතියක් තියෙයි බාහිර දරුවෙක් ඉන්නවා කියලා. ඔන්න ධර්මතා පහක් තියෙයි. අර වඩුව හිතේ කුටුව හදාගත්තා වගේ. ඊට පස්සේ වඩුව ගහක් කපලා අවකාශ ධාතු තුල රාශි කළා වගේ මේ හිතේ තියෙන නිමිත්ත සිහි කළා, ඒකට තණ්හා උපාදාන වුණාම තමා තුල නිර්මාණය වෙන ගතියක් තියෙනවා කෙනෙක් බාහිර ඉන්නවා කියනකම. ඒ ටික උනේ ඕගොල්ලොම බලන්න, ඕගොල්ලෝ හිතින්ම කෙනෙක්ව සිහි කළා, ඒක ඇත්තම වෙලා ඒකට තණ්හා කරලා ඒක එහෙමමයි කියලා ගන්න ගති ටික තමන්ගේ මනසේ තියෙන හින්දායි බාහිර කෙනෙක් ඉන්නවා කියන තමන් තුල ගතිය තියෙන්නේ. තියෙන හින්ද තියෙන කෙනා බලන්න යනවා කියලා කියන්නේ මේ හැඩේට රාසි වෙච්ච සතර මහා ධාතු හොයනවා අවකාශ ධාතුවට. ඊට පස්සේ ඇස් ඉදිරිපිටට ඕගොල්ලන්ට හම්බ වෙන්නේ කනුගුණ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත පෙස්ලොම් නියද තම්මස්තික යුක්ත අවකාශ ධාතුව තුල රාසි වෙච්ච සතර මහා ධාතුවක් තමයි මේ හැඩේට රාසි වෙච්ච සතර මහා ධාතුව තමයි ඇස් ඉදිරිපිටට එන්නේ. එනකොටම මේ රූපය හදන්න හේතු වෙච්ච, හොයා ගන්න හේතු වෙච්ච මේ ගති ටික ආපහු මනසෙ යෙදෙනවා. යෙදෙනකොට ඕගොල්ලෝ මේ මනසෙ ගතිය දකින්න නැතුවම දරුවා බලන්න ගියා, දරුවා දැක්කා කියලා රැවටෙනවා. ඊට පස්සේ මේ කෙස් ටික දරුවාගේ, ලොම් ටික දරුවාගේ, නිය ටික දරුවාගේ, දත් ටික දරුවාගේ, හම දරුවාගේ, මුත්‍රා ටිකක් දරුවාගේ, අසුචි ටිකක් දරුවාගේ කියලා මේකේ තියෙන කෑලි ටික ඔක්කොම මේ දෘෂ්ටියෙන්මයි පරාමර්ශනය කරන්නේ. තණ්හා පරාමාසය, දිට්ඨි පරාමාසය කියලා කියන්නේ මේ හිතේ තියෙන ගති ටිකෙන් මේ ටික ඔක්කොම පරාමාසය කරනවා, ස්පර්ශ කරනවා. දැන් සතර මහා ධාතුවේ ඕගොල්ලෝ තදින්ම බැඳිලා ඉන්නවා ඒ කෑලි ටික දරුවාගේ කියලා. මොකක් නිසාද? මේ රූපයේ ස්කන්ධ පංචකයේ උදේ වැය නොදන්නාකම නිසා. පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම නොදන්නාකම නිසා. හොඳට නුවණින් ඇසරලා බලන්ඩ සත් අවකාශ ධාතුවේ ඔය හැඩේට රාසි වෙච්ච රූපය ඇස් ඉදිරිපිට එන්න කලින්මයි ඕගොල්ලෝ ගාව දරුවා කියන නිමිත්ත තිබුණේ. මේ සටහන තියෙන්නේ දැන්. හොඳට ඕන සිහි කරන්න ආවර්ජන කරන, දැන් ඇහැ නැහැ. ඊබඳු රූපයක් ඇස් ඉදිරිපිට නැහැ. චක්කු විඥානේ නැහැ. ඒ ස්පර්ශයෙන් උපන සංඥාවක් නැහැ. එහෙනම් මේ පහළ වෙන රූප නිමිත්ත මනෝමයයි නේද? එහෙනම් මේක තමයි බුදුහාමුදුර අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත් සංකාරය කියලා කිව්වේ. සංකාර නිමිත්ත සංකාරයේ අර්ථ දක්වන එක එක ආකාරයකට රූපන් රූපත්තාය සංකතං අභිසංකරಂತಿ इति සංකාරෝ. රූපේ පිණිස රූපයක් සකස් කළ පිළියෙල කරගන්න එකට සංකාරය කිව්වේ. බාහිර සතර මහා ධාතු රූපය සකස් කර ගැනීම සඳහා දරුව වූ රූපයක් මනසේ පිළියෙල කළ සකස් කරගත්ත මේක තමයි දැන් උගලන් සංකාර නිමිත්ත. ඒ නිමිත්තටයි දරුවා කියලා නම් කළේ. ඒ නිමිත්තටයි ඕගොල්ලෝ තණ්හාව කියන එක තියෙන්නේ. ඒ නිමිත්තයි උපාදාන කරගෙන තියෙන්නේ. හිතෙන් මේ නිමිත්ත සිහි කළ දරුවා බලන්න ඕනේ කියන කෙනක තියෙන්නේ අවිද්‍යාවෙන් හටගත්ත නිමිත්තක තිකරගත්ත තණ්හාව කියන කාරණා ටික. ඔය ටික උදව් කරගෙන ඕගොල්ලෝ කළේ අවකාශ ධාතුව තුළ මේ හිතේ තියෙන හැඩයට රාසි වෙච්ච අවකාශ ධාතුව තුළ රාසි වෙච්ච සතර මහා ධාතුව හොයන එක. ඔය දැන් හැතැම්ම 100,000 ගණන් යනවා කියලා කරන්න මොකද මේ රූප නිමිත්තට තියෙන තණ්හාව. මේ තණ්හාව කියන එක තියෙන ඔක්කොම මනෝමය. මේ නිමිත්ත නිසා ඕගොල්ලෝ කරන්නේ අවකාශ ධාතුවේ මේ හැඩයට රාසි වෙච්ච සතර මහා ධාතුව හොයාගෙන 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 යනවා. ඇස් ඉදිරි පිටට එන්නේ කන බොන ආහාරයෙන් හැදුණු අවකාශය තුළ රාජි වෙච්ච පටිඝාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූපය. රූපේ දකින්නකොටම තමන්ගේ මනසේ කලින් තිබුණු අර ධර්මතා පහම ආපහු එදෙන. ඔකට මේ පටිච්චසම්පාද දෙන්නේ අතීත හේතු පහක් නිසා වර්තමාන ඵල පහක්, වර්තමාන ඵල පහක් නිසා වර්තමාන හේතු පහ. දැන් එකමට හිතන්න මේ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන මේ ධර්මතා පහ නිසා මනසේ තියෙන ගති ටික නිසා ඕගොල්ලෝ පෙනෙනවා, දරුවෙක් පෙනෙනවා කියන ධර්මතා පහ උපදව ගන්නවා. විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියලා. ඔය පහ දකිනකොටම ආයිත අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන මේ ධර්මතා පහ මනසෙදී මේ සිද්ධිය මේ බුදුහාමුදුරු පෙන්නා. එතකොට බලන්න නුවණ තියෙනවා නම් ඕගොල්ලන්ට පෙනෙන්න ඕනේ අපි මේ මනසේ තියෙන ගති ටික හඳුනන්නේ නැතුව සතර මහා ධාතු රූපයේ දරුවා කියන තැනක දැක්මක් ඇති කරගෙන මොනතරම් දුක් විඳිනවද? සතර මහා ධාතු විපරිණාම වෙද්දී දරුවෙක් ලෙඩ වෙච්ච මැරිච්ච දුක විඳිනවද නැද්ද? ඕක තමයි දුක. මේ දුකට හේතුව මොකක්ද? ආහාර ප්‍රත්‍යයෙන් හටගත් සතර මහා ධාතුවද මේ දරු දුක විඳින්න හේතුව? ඒක උදව් කරගෙන අවිද්‍යා කර්ම තණ්හා කියන මෙන්න මේ කාරණා මනසේ තියෙන මෙන්න මේ කාරණා ටිකත් සතර මහා ධාතුව කියන මේ කාරණා ටිකත් එකතු වෙලයි දරුවා වූ රූපය හැදිලා තියෙන්නේ. රූපේ පිරිසිඳ දැකලා ඉස්සල දරුවා නිසා එන දුකෙන් මිදෙන්න, ඊට පස්සේ රූපයෙන් එන දුකෙන් මිදෙන්න පුළුවන් දෙවෙනියට. මේ රූපේ දරුවා කරගෙන පංච උපාදාන ස්කන්ධ දුකෙන් ඉස්සල මිදෙන්න, ඊට පස්සේ ස්කන්ධ දුකෙන් මිදෙන්න පුළුවන්. අවකාශ ධාතුවේ සතර මහා ධාතු රාශි වෙච්ච රූපේ ස්කන්ධ මාත්‍රය. අවිද්‍යා කර්ම තණ්හා කියලා හිතේ තියෙන නිමිත්තට තමයි අපි උපාදානය කියලා කියන්නේ. මේ උපාදානය කර්ම උපාදාන කියන ගති ටික නිසා රූපේ උපද්දලා, උපද්දන රූපේ නිසා ආපහු මේ ගති ටික මනසේ යෙදෙනකොට දැන් මේ රූපේ පෙනෙන්නේ හිතේ තියෙන ගති ටිකෙන්. එතකොට කියනවා මේ රූපේ උපාදාන වශයෙන් අරගෙන කියලා. මනසේ තියෙන ගති ටිකනේ දැන් රූපය නම් කරගෙන තියෙන්නේ. දැන් දරුවා හැටියට දකින්නේ කොතනද? සතර මහා ධාතු ටික. මේ රූපී ඇතිවීම දැක්කොත් එයා දකිනවා දරුවා නිසා එන දුක් ටික විඳින්න හේතුව කනබුන ආහාරයෙන් හැදුණු රූපය නෙමෙයි. මනසේ තියෙන අවිද්‍යා කර්ම තණ්හා කියන මෙන්න මේ ගති ටිකයි දකින්නේ. ඒකයි තණ්හාව නිසා මේ දුක ඇති වෙන්නේ කියලා මේ තණ්හාව කියන තැනින් පැනෙන්නේ. හිතේ තියෙන අවිද්‍යා කර්ම තණ්හා කියන මේ ගති ටික සතර මහා ධාතු රූපය හදාගන්නත්, හැදෙන සතර මහා ධාතු රූපය බලාගෙනත් මේ ටික නොයදුනොත් මනසේ ඔගලන්ට කවදාවත් දරුවෙක් නිසා එන දුක් ටික විඳින්න හම්බ වෙන්නේ නැහැ. විඳින්න වෙන්නේ නැහැ. දුක්ඛ නිරෝධයක් දන්නවා. ඊට පස්සේ මාර්ගය තමයි සම්මා දිට්ඨි. ඇත්ත ඇති හැටි දකින්න. දැන් ඕගොල්ලෝ උන්න විදර්ශනා කටයුතු රූපය බලනවා හොඳට කඩලා කඩලා, මේ සතර මහා ධාතු නේද, පඨවි ආපෝ තේජෝ වායු නේද කියලා. මොකක් නිසාද මේ අහගත් ධර්මතාවය ඇත්තද කියලා ඔප්පු කරන්නයි මේ බලන්නේ. දැන් මේ රූපය බලනකොට බලනකොට හැම රූපයක්ම සතර මහා ධාතුයි කියලා ඔප්පු වෙනකොට ඕගලන්ට තේරෙනවා අපි හිතාගෙන ඉන්න විදිහ දුවේක් දරුවේක් අම්මෙත්තත් එක්ක එහෙනම් මෙහෙ නෑ. එහෙනම් ඇත්තටම සතර මහා ධාතුව මං කෙනෙක් වාගෙන යනවා කියන තැනක මගේ මනසේ කෙනෙක් පුද්ගලයෙක් කියන නිමිති ටික තියෙන්නේ. ඒ නිමිති ටික නිසා රාශි කරලා තියෙන්නේ සතර මහා ධාතුව. සතර මහා ධාතුව තියෙන තැනක මම ආපහු මේ නිමිති ටික සිහි කරගෙන තියෙනවා නේද කියන මේ සිද්ධිය ඔප්පු වෙනවා ඕගලන්ට. ඔප්පු වෙන්න ඕගොල්ලෝ සතර මහා ධාතුව පිළිසිඳ දකිනවා. මෙහි ඉඳන් බාහිර ඉන්න දරුවෙක්ව කවදාව සිහි කළා දුක් විඳින්න බෑ ඕගොල්ලන්ට. ඇයි? අද මේ සිහි කරගන්නකොට මේක තමයි මගේ මනසේ තියෙන කර්ම නිමිත්ත කියලා දකිනවා. බාහිරට ගියාම හම්බ වෙන සතර මහා ධාතු රූපේ, ඒ රූපේ දකිනකොට මේ නිමිත්තයි මගේ මනසේ නැගිටින්නේ කියලා දැක්කොත් බාහිර රූපේ සතර මහා මේ දරුවෙක් ඇරෙයිද හියටවත් හම්බ වෙයි කියලා බලන්න කියන එක තේරෙනවා. ටිකක් ගැඹුරුයි, හොඳට නෝනේ හිතන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සතර මහා ධාතුව සතර මහා ධාතුව හැටියට දැක්කොත් එදාට තමයි කලකිරෙන්නේ. කලකිරෙනකොට නොයන්නේ මිදෙනවා, මිදුනහම මිදුනා කියලා නොවේ. ඒ කියන්නේ සතර මහා ධාතුව සතර මහා ධාතුව හැටියට දැක්කේ නැත්තම් ඇත්ත ඇති හැටි නොදකිනකොට මේ රූප ටිකේ කලකිරෙන්නේ නැහැ ඕගොල්ලෝ. එතකොට ඒකේ ඇලෙනවා මේ මගේ අම්මා, මේ මගේ දුව, මේ මගේ පුතා, මේ මගේ තාත්තා, මේ මගේ සීයා, ආච්චි, මේ පොරලෝසුවක්, විත්තියක්, ගෙයක් කෙනෙක් කියලා මේ රූපේ ඇලෙනවා. ඇලෙනකොට මේවැ බැඳෙනවා අපි. දරුවාට කැමති, අම්මට කැමති, තාත්තට කැමති, දුවට කැමති, පුතට කැමති දාලා යන්න බෑ. දැන් ඔයගලන්ට හිතුවට පුළුවන් බෑ, යුතුකම් වගකින් බැඳිලා කාටද පුළුවන් දැන් මං එක්ක යන්න, මහාන වෙන්න යන්න, නැත්තම් භාවනා කරන්න මාසයක් වැඩි එපා, මාසයක් භාවනා කරන්න බෑ. ඇයි බැරි? යුතුකම් ටිකක් නැත්තම් දරුවෝ ඉන්නවා, ගෙවල් දොරවල් වල කට්ටි කරන්න දෙයක්, මේ කටයුතු කරන්න කෙනෙක් නැහැ. මොකද මේ දැන් සුනකයෙක්ව හරි ගවයෙක්ව හරි දන්වැලකින් බැඳුත් මම කතා කරුවට ඌට ආවේ යන්න බෑ. ඇයි? බැඳිලා දන්වැලේ දොරට ගියා. ඔයගොල්ලන්ගේ බැඳු මිදුරට ගිය හැටි පැය දෙකකට නම් පුළුවන් යන්න. හිත වඩා දන්වැල ඉදර තියෙන ඔච්චර. දවසකට නම් ආවේ. සතියකට නම් ආවේ. අද දවසට ආවේ. දන්වැල ඉදරට විතරයි යන්න ඕක. දැන් මේ මොකද මේ වෙලා තියෙන්නේ? දුව, පුතා, අම්මා, තාත්තා, සහෝදර සහෝදරියෝ දකින්න නිසා, කියන්නේ ඒබඳු දෙයකින් ඇලිලා නිසා ඒබඳු දෙයක ඔයගොල්ලෝ බැඳිලා. බැඳුනහම ඔගොල්ලෝ මිදිලා නැහැ. මොකෙන්ද? ජාති, ජරා, මරණ, ශෝක, පරිද, දුක්ඛ, දෝමන, සුඛායාසයන්ගේ මිදිලා නැහැ. ඒ හින්දා ඔගොල්ලෝ දුක් විඳිනවා. ජාති, ජරා, මරණ, ශෝක, පරිද, දුක්ඛ, දෝමන, සුඛායාසයන්ගේ මේ ස්පර්ශ ආයතන 6 සතර මහා ධාතුයි කියන දැක්කෝ. ස්පර්ශ ආයතන 6 සතර මහා ධාතුව, සතර මහා ධාතුව පඨවින් පඨවිතෝ ඤත්වා ආපෝ ආපෝ ඤත්වා. ඒ කියන්නේ සතර මහා ධාතුව, සතර මහා ධාතුව හැටියට පඨවිය, පඨවිය හැටියට ආපෝ, ආපෝ හැටියට තේජෝ, තේජෝ හැටියට වායෝ, වායෝ හැටියට දැක්කෝ. ඈ පඨවින් පඨවිතෝ ඤත්වා පඨවිස්මින් නිබ්බින්දති. පඨවිහි කලකිරෙන නිබ්බින්දින් විරජ්‍යති. කලකිරීමෙන් නොයැලෙන. අන්න කලකිරීමෙන් නොයැලෙන. විරාග විමුච්ඡති. නොයැලීමෙන් මිදෙන. විමුත්තස්මින් විමුක්තමේති ඥානං හොති. මිදුනා මිදුනා කියලා නොනේ. ඔයගොල්ලෝ දැක්කොත් මගේ මනසේ තියෙන ගති ටික නිසා උපදවාගත්තේ අවකාශ ධාතුවේ මේ හැඩයට රාශිවතින සත්ව මහා ධාතු රූපේ නේද මේ හදාගත්තේ. ඒ රූපේ දකිනකොට රූපේ උපද්දන්න කලින් තිබුණු මේ ගතිය මනසේ යෙදුනා කියලා දැක්කහම අඩුවක් නැතුවම අම්මා කියන ගති ටික තමන්ගේ මනසේ යෙදෙන හැටි දකිනවා. අම්මා Tamanta හම්බ වෙන්න ගියේ මෙහෙමයි අම්මා හම්බුනේ මෙහෙමයි කියන තැන දකින්නවා. හැබැයි සතර මහා ධාතු රූපියත් හොඳට එයා දකිනවා. ඇත්ත ඇති හැටි දැක්කහම මෙච්චර කාලයක් මේ හිතේ තියෙන gati ටික සතර මහා ධාතු රූපයට බැඳලා සතර මහා ධාතුයේ මවමල දුක විඳපු එක ගැන එයා කලකිරෙනවා. කලකිරෙන කම නිසා මේ රූපය අම්මා කියලා බලන්නේ නැහැ, දරුවා කියලා බලන්නේ නැහැ, නොයලෙනවා. නොයලෙනකොට මේ රූපය දකින්නකොට මනසේ උපදින්න gati ටික නැති වෙනවා. කෙලෙසුගේ ආශ්‍රමයේ මනසේ මුදිනවා කියලා කියන්නේ මේ අම්මා කියලා මෙහෙම රූපයක් දකිනකොට සිහි වෙන කෙනෙක් පුදුලෙක් කියන මේ gati ටිකට පවතින්නද gati ටික මිදෙනවා. එතකොට එයා මේ සතර මහා ධාතුයේ ඇත්ත දැක්කහම මේකේ කලකිරෙනවා. කලකිරනකොට මෙවැ අම්මා තාත්තා දුව පුතා කියලා සතර මහා ධාතු ඇලෙන්නේ නැත්තම් එයා බැඳිලා නැහැ මේ කිසිම දෙයක. දාහක් මැද්දෙ හිටියත් ඉන්නේ හුදකලාවේ තනියම. ජරා මරණ ශෝක පරිදෙව් සියලුම දුකෙන් නිදහස් වෙච්ච මනසක්. මිදුනහා මිදුනා කියන නූන පහළ වෙනවා. ස්කන්ධයන්ගේ ආහාර ප්‍රත්‍යයෙන් උදේවැය දකිමින් ජීවත් වෙනවා. සෝපෝදිශේෂ කියලා කිව්වේ ස්කන්ධ ඉදිරියේ තියාගෙන අවිද්‍යා කර්ම තණ්හා කියන මේ ටික නැති වෙලා ගිහිල්ලා මනසෙ. රූපයක් බලන් ගියත් එයා දන්නේ කලම මෙහි ඉඳන් අම්මා බලන් යන්නේ නැහැ. ස්පර්ශ නිසා මෙබඳු සංඥාවක් උපදී කියන නුවණයි. එතකොට උපදින කොටත් ස්පර්ශ නිසා මේ සංඥාවක් උපන්නා කියලා ඌදී ඌ විදිහටයි දන්නේ. හැබැයි මේ ඇත්ත නොදන්නා ලෝකයා තුල අවිද්‍යාවෙන් මේ සංඥාව උපදිනුනේ මේ ආශ්‍රයය දෙනවා නේද? ඒ ආශ්‍රයෙන් බලලා මේ ලෝකයා මේ නිමිත්ත මෙහෙම හඳුනනවා නේද කියලා ලෝකයාගේ හැටි දන්නවා. මේ හැඩේට ලෝකයා වටාපතයි කියනවා කියලා තයා දන්නවා. නමුත් එයා මේකට වටාපත කියන්නේ නම් තේක දකින මේ රූප සංඥාව කියන කෙන දකින. හරි, ඒක නෙමෙයි දැන් මෙතනදී හොඳට සිහිය යොමු කරන්න. ඕගොල්ලන්ට මෙතන ඉඳන් කෙනෙක්ව සිහිපත් කරගන්න පුළුවන් වුණොත් වෙනදට කොච්චර ඕගොල්ලෝ බණ භාවනා කළත් බාහිරින් අම්මා තාත්තා දුව පුතා ගැන හොඳට සිහිපත් කරන්න පුළුවන් නේ ඕගලන්ට නේද? ඒකේ වරද්දක් වෙන්නේ නැහැ. නමුත් මේ පටිච්චසමුප්පාදේ අවබෝධ වුණොත්, චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් මේ වැරද්ද කරන්න බෑ. අවබෝධයි කියලා කියන්නේ ඒකයි. මේ දුකට හේතු ටික එයා දකිනවා. මේ දුක සමුදය කියලා. ඒ කියන්නේ දරුවා කියලා හෝ අම්මා කියලා හෝ නිමිත්තක් සිහි කරනකොට මේ නිමිත්ත ඇතිවෙන්න හේතු වෙච්ච ඇහැ නිරුද්ධ වෙලා, රූපය නිරුද්ධ වෙලා, චක්කුඤ්ඤා නිරුද්ධ වෙලා කියලා දන්නවා. එහෙමත් කෙනෙක් නැත්තම් එකත් ඇතකින් තබන්න. හොඳටම තමන්ට විශ්වාසයි, තමන්ට ප්‍රත්‍යක්ෂයි මේක තමන්ගේ මනසේ තියෙන නිමිත්තක් කියලා එයා ඉස්සෙල්ලා හොඳට තීරණය කරගන්න. අර මං කිව්වේ දැන් ඇහැ පෙනෙන්නේ නැහැ, සිදිරි පිටර එහෙම රූපෙකුත් නැහැ, චක්කු විඥානයක් නැහැ. එහෙනම් දැන් මට සිහි කරගන්න පුළුවන් නම් තමන්ගේ ළඟම ඉන්න නැද අම්මා නැත්තම් සහෝදරය නැත්තම් දරුවෙක් සිහි කරගත්තාම ඒ නිමිත්ත. එහෙනම් හොඳට බලන්න මේ හිතේ තියෙන නිමිත්ත තුලයි දැන් මේ විස්තර ටික තියෙන. මේ මගේ අම්මා, මගේ අම්මගේ නම මෙන්න මේකයි, අම්මගේ වාසගම මෙන්න මේකයි. එතකොට අම්මා සතු යම්තා විස්තර ටික ඔක්කොම මේකේ තියෙනවා. ඔක්කොම ටික හිතලා 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 ඔය තියෙන හිතේ නිමිත්තට තමයි බැඳලා තියෙන්නේ. ඊට පස්සේ ආදරේ සෙනෙහස කියන gati ටික තියෙන්නේ හිතට සිහි කරනකොට. අම්මා සිහි කරනකොට අම්මා ගැන තියෙන ඇහෙන් දකිනකොට තියෙන gati ටික අඩුවක් නැතුවම දැන් උගලන් සිහි වෙයි හිතේ. සිහි කරනකොට සිහි කරගන්න පුළුවන්. ඒ gati ටික උතන තියෙන්නේ. ඔය ටික උදව් වෙනවා. ඔන්න දැන් උතන තමයි පටිච්චසමුප්පාද ගත්තාම කර්ම වගේ අවිද්‍යා කර්ම තණ්හා නෙමෙයි. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව කියලා අතීතයේ හේතුව පංචකින මේ ධර්මතා පහ මේ කියලා දකින්න ඕන. ඔය ධර්මතා පහ උදව් වෙනවා විඥානාමු සලයතන පස්ස වේදනා කියලා පෙනෙනවා කියන සිද්ධාන්තය උපදවා ගන්න. හැබැයි පෙනෙනවා කියන තැන තියෙන්නේ අනාත්ම වූ අනිත්‍ය වූ සත්පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය ධර්මතාවය. මේ ධර්මතා පහ ආහාරපත්‍යෙන් තියෙන්නේ. මෙතන පෙනෙන රූපයක් තිනෝ නම් ආහාරපත්‍යය. වේදනා සංඥා සංකාරයක් තිනං ස්පර්ශපත්‍යය. යම් චක්කු විඥාන ආදී විඥානයක් තිනෝ නම් මේ නාම රූපපත්‍යය. ආහාරපත්‍යෙන් තමයි මේ පෙන්වවා කියන ටික උනොත් උපකාර වෙලා ආහාරපත්‍යකින් තියෙන්නේ. මෙන්න මේ පෙනෙනවා කියන ධර්මතාවය අනාත්ම වූ ධර්මතාවයේ දකින්නකොටම මේ ධර්මතා ටික උපදවා ගන්න යෙදිච්ච ධර්මතා ටික අභෞය දෙනවා. මේ දෙවණියට යෙදෙන කාරණා ටිකේ අවිද්‍ය සංඛාරය අමුතෙන් අර්ථ දක්වන්න ඕනේ නැහැ, හදා ගන්න මුල් වෙලානේ. මේ තණ්හා උපාදාන භව කියලා අපි දෙවුණුවට නම් කරන්නේ පටිච්ච සම්පදායේ ওই ධර්මතා ටික ওই යෙදිච්ච භව පෙන්නනවා. එතකොට මේ ධර්මතා පහ ආපහු මනසේ උගලන්ගේ යෙදෙන. මෙන්න මේ සිද්ධිය හරියටම දැක්කොත් මේ උපන්න පැත්ත බලාගෙන මේ යෙදිච්ච ධර්මතා පහයි, දැන් තණ්හා උපාදාන කියලා යෙදිච්ච ධර්මතා පහමයි ආයත උගලන් රූපයක් හදාගන්න තියෙන්නේ. ආයත රූපයක් හදාගන්න තියෙන්නේ. දැන් මේ ටික හරියටම දැක්කහම අනාත්ම රූපේ අපිට ආත්ම විදිහට හම්බ වෙන්නේ ඇයි කියන කාරණාව තේරෙනවා. ඒකයි තමන් තමන්ට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් කියලා කියන්නේ. ඊට පස්සේ තමන් දකිනවා ඇත්ත නේද, එහෙනම් පත්‍ර කඩදාසියක මේ හැඩේ තිබ්බත් මට අම්මා පෙනෙන්නේ එහෙනම් මේ හින්දා නේද? ඇයි දැන් මේ රූපය දකින්න ඉස්සෙල්ලා නම් මේ ගතිය තියෙන්නේ, පෙනෙනකොට මේ ධර්මතාව පහම නැගිටලා එන්නේ? එතකොට කවදාවත් සතමහා ධාතුව පෙනිලා නැහැ. හැබෑවටම අම්මා දකින්නවා කියන තැනක වෙලා තියෙන්නේ ওই සිද්ධිය. ඒක යාට ඔප්පු වෙන ඇත්ත තමයි, එහෙනම් පත්‍ර කඩදාසියක ওই හැඩේ තිබුණා මේ මගේ අම්මා කියන අදහස ඔයගලන්ට එයිද නැද්ද? විත්ති චිත්‍රයක ඇඳලා තිබුණොත් ඔය අදහස එයිද නැද්ද? එයි. වීඩියෝ පටයක තිබුණොත් එයිද නැද්ද? එනවා. එහෙනම් ඒකෙන් ඔප්පු වෙනව නේද? හැමදාම අනාත්මෝ ධර්මතාවයක් නිසා තමන්ගේ මනසේ ප්‍රපංචයන්ගේ නැගිටීමක් තියෙන්නේ කියන එක. ප්‍රපංචයන්ගේ නැගිටීමක් තියෙන්නේ කියන එක. එතකොටම තමන්වත් අවබෝධ වෙනවා. ඒ කියන්නේ දැන් මේ මම කියන හැඩයක් තමන්ට හිතට හිතා ගන්න පුළුවන් නම් හීනෙන් පෙනෙන මේ හැඟීම යා දකින්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත කර්ම නිමිත්ත තමයි මේ මම කියන හැඩි හිතේ තියෙන නිමිත්ත. මේ හිතේ තියෙන නිමිත්තටයි මම කියලා තමන් ආදරය කරන්නේ ආස කරන්නේ මම කියන හැඟීම ජීවිතාසවතින් මේ නිමිත්ත එක්ක. මේ නිමිත්තටයි උපාදාන වෙන්නේ. ඊට පස්සේ ඇස්තරලා බලනකොට කන බොන ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තු කබලින්ක ආහාර රූපයේ ඇස ඉදිරි පිටට එන්නේ. දකින්නකොටම මේ ධර්මතා පහ අහපො මනස යෙදෙනවා. මේක දන්නේ නැතුවම ඕගලන්ට මේ රූපේ මම වගේ හිතෙන්නද කියලා. ඔගොලු යම් කලක මේ පටිච්ච සම්පදාය නොදැක්කොත්, ස්කන්ධයන්ගේ උදේවැය නොදැක්කොත් කිසිම දවසක මේ ලෝකෙ මිදෙන්නේ නැහැ. මේ එයා බොරුවට වචනයක් විතරයි කියන්නේ, මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කිය වචන ටිකක් කියන්නේ. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි නම් එහෙම නෙමෙයි කියන්නේ හේතුව කියන්නේ. මේ කයට මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියන්නේ මොකක් නිසාද? කනබුන ආහාරයෙන් හැදෙන්නේ. එහෙනම් කනබුන ආහාරයෙන් හැදෙනවා. මගේ ආත්මය කනබුන ආහාරයෙන් හැදෙනවා වෙන්න බෑයිද? එතකොට පේනවා නෑ, එහෙම වෙන්නේ නෑ. මෙහිමයි උනේ මේ ස්කන්ධයන්ගේ උදේවැය පෙන්න නේ නිසා. අපි මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා වචන කිව්වට හරියන්නේ නෑ. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි නම් එහෙනම් මේක මම උනේ කොහොමද? මගේ උනේ කොහොමද කියන එකක් තියෙන්නේ පැනලා ගිහිල්ලා හරියන්නේ නෑ නේද? දැන් මේක මම නෙමෙයි නම් මගේ නෙමෙයි නම් මගේ ආත්මේ නෙමෙයි නම් එහෙනම් මේ කය මම වගේ පෙනෙන්නේ ඇයි කියනකොට පෙන්වන්න ඕනේ හිමස්මින් සති ඉදං හොති මස් උපදයි මං උපජති කියලා අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියලා බුදුරජාණන් ප්‍රතිසම්පදේ පෙන්වන වෙන්නේ මේ කය මම වගේ උනේ මෙහෙමයි කියන කාරණාව තේරෙනවද එතකොට ඔන්න ඔය ටික දැන් හිතේ තියෙන මේ ධර්මතා පහත් තුල තමයි මම කියන හැඟීම් ටික තියෙන්නේ. ඒකනේ Tamanට Taman ඔය හීනිනුත් වෙන්නේ. ඒකනේ විත්‍ය දැක්කත් මම කියන අදහස එන්නේ. ඒකනේ මූණ බලන්න වීදුරට කණ්ණාඩි දේපුනහම කණ්ණාඩියේන රූපෙත් මම උනේ. ඒකනේ පත්‍ර කඩදාසියෙත් Tamanව දකින්න පුළුවන් උනේ. ඒකනේ මල්වට්ටියක් කරන් වන්දනා කරන දඹදිව වන්දනා කරන වීඩියෝ පටියෙත් Taman හිටියේ නේද? එතකොට එහෙනම් තේනවා මේ මම කියනක කොහෙද තියෙන්නේ කියන එක. ඒ මම කියන ධර්මතා ටික තමයි මනසේ තියෙන මේ ගති ටික තමයි අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන ටික. ඒ හැඟීම නිසා මේ ආයතන ටික සවිඥානික වෙනවා. සවිඥානික ආයතන රූප ගැටෙනකොට ඇස් ඉදිරිපිට මේ රූපෙ පෙනෙනකොටම අන්නර මම කියපු අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපද්දපු නිමිත්ත එක්ක තියෙන හැඟීම් ගති ටික තමන් ලෝභයි කම කියලා මේ නිමිත් එක්ක තමන් ගොඩි කරපු සටකම් කපටිකම් මෝඩකම් කියන ගති ඔක්කොමත් එක මේ නිමිත් ඇගිටිනේ. මේ නිමිත්ත නැගිටිනකොට මම කියන එක සිහි වෙනකොට ඔය මම කියන හැඟීම මට මේව ඕනේ මට මේව ඕනේ මේකට කැමති මේ දීට ඕනේපා කියලා කියපු ගති ඔක්කොම ගියේ ඒක. ඒ ටිකම තමන්ගේ මනසේදී ඔය ටික නොදන්නකොට මේ රූපය පංච උපාදානස්කන්ධ රූපය මේ කියන්නේ මේ මම වූ රූපයේ හැදුන ඇති දන්නේ නැහැ කියලා කියන්නේ මම වූ රූපය නැති වෙන හැටි දන්නේ නැහැ කියලා කියන්නේ මේ රූපයට මම වෙලා මේ රූපේ මම වෙලා ඉඳගෙන වචනයකට කියනවා මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා කඩ කඩත් බලනවා. නමුත් අර්ථය වෙන්නේ උත්තරයක් එන්න ඕනේ ඉස්සර වෙලා මේ වගේ ධර්මයක් අහලා මේ රූපය මම උනේ මෙන්න මෙහෙමයි මේ ධර්මතා පහ ටික නිසා මෙබඳු අනාත්ම රූපයකුයි හදාගත්තේ. රූපේ දකිනකොට මේ ධර්මතා පහ යෙදෙනවා. ඔය ඇත්ත නොදන්නාකම නිසා මේ රූපෙන් මම ලෙඩ වෙයි මම මහලු වෙයි මම මැරෙයි කියලා රූපෙන් මම දුක් විඳින්නේ මේ නිසයි. මේ රූපයට මොනවා වුණත් Tamanට මේක මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා දැකලා දුක් නොවිඳ ඉන්න පුළුවන්. ඒක ඒතකොට මානසිකාරය නෙමෙයි දර්ශනය. මෙන්න මේ සිද්ධිය දැක්කහම කියන කාරණාව ඉගෙනුවට පස්සේ ඒක දකින්න තැනට යන්නයි ඔය සම්වර්ෂණය කළේ විදර්ශනා කළේ තේරෙනවා. එතකොට කන බොන ආහාරය නිසා මේ රූපය හැදෙන්නේ. කෙස් ලොම් නිය දත් හම්මස්නහර ඇට ඇට මිදුළු කුණු කොටස් ටිකක් තියෙන්නේ කන බොන ආහාරයෙන් හැදෙන්නේ. කීකියා මේ රූපේ බලන්නේ අනාත්ම. එතකොට එහෙම බලන්න තමන්ට ඔප්පු වෙනවා ඇත්ත නේද එහෙනම් මේ රූපේ දකිනකොට තමන් කියන ගති ටික මනසේ ඉදිලා නේද? දැන් මෙහෙම සිහි වෙනකොටත් එයා හඳුන්වනවා මේ කය මම කියලා වෙනද වගේ බැස ගන්නෑ. මේ මම කියන හැඟීම නේද මේ කර්ම නිමිත්ත කියන්නේ. මේ හැඟීම තුල නේද මේ තණ්හා උපාදාන භව කියන ගති ටික තියෙන්නේ. ඇස් ඉදිරි පිටේ මේ රූපي හම්බ වෙනකොට මේ ගතියම නේද නැගිටලා තියෙන්නේ. ස්පර්ශ ආයතන හයේ මාව දකින්නේ නැහැ එයා. මේ ස්පර්ශ ආයතන හයේ කිසිවක තමන් දකින්නේ තමන්ගේ කිසිවක් ස්පර්ශ ආයතන හයෙම දකින්නේ තමන් ස්පර්ශ ආයතන හය දකින්නේ නැහැ. ස්පර්ශ ආයතන හයේ කිසිවක් තමන්ව දකින්නේ නැහැ. තමන්ගේ කිසිවක් දකින්නෙත් නැහැ. මගේ අම්මා, මගේ තාත්තා, මගේ දුව, මගේ පුතා, මගේ ආච්චි, සීයා, මගේ ගෙදර, මගේ ඔරලෝසුව පිටි කිසිවක් ස්පර්ශ ආයතන හය දකින්නේ නැහැ. ඇයි? ඔරලෝසුව කියන ගති ටික මනසේ තිබුණේ මේ හැඩේට රාශි වෙච්ච සතර මහා ධාතු රූපේ හොයාගෙන ගියේ දකින්න කොටම ඔරලෝසුව කියන ගති ටික මනසේ යෙදුනේ. පුංචි ළමේ හිතේ නිමිත්තක් හදාගෙන ඒ හිතේ නිමිත්ත කෝම්පිට්ටු කියලා නම් කළා. බාහිර සතර මහා ධාතු හැම වැලි ගොඩක් ඒ හිතේ හැඩයට රාශි කරනවා. ඕකට කියනවා කෝම්පිට්ටු හදනවා කියලා. කෝම්පිට්ටු මනසේ තියෙන කෝම්පිට්ටු හදන. එතකොට මේ හැඩයට අවකාශ ධාතුව තුල රාශි කරපු වැලි ටික දකිනකොට මේ ගතිය මනසේ හරි මං කෝම්පිට්ටු හැදුවා කියලා. හැබැයි එයා පොඩි හින්දා එයා හිතාගෙන ඉන්නේ මේ වැලි රාසි වෙච්ච ටික කෝම්පිට්ටුව කියලා. වැලි ටිකට කවුරු හරි ගැව්වොත් මගේ කෝම්පිට්ටුව කැඩුවා කියලා අඬනවා. අඬයිද නැද්ද? අඬනවා. මේ බාලකමට සෙල්ලම් කරනවනේ. නේද? සෙල්ලම් කරනවා. එතකොට මගේ හිතේ තියෙන කෝම්පිට්ටු හැදේට වැලි ටික මම රාසි කළා කියලා දැක්කොත් මෙහෙමයි මම කෝම්පිට්ටු සෙල්ලම් කරන්නේ. ප්‍රශ්නයක් නැහැ. සෙල්ලම් කරන්නේ. හැබැයි මේක කැඩෙනවාට මගේ කෝම්පිට්ටුව හදාගන්න කෝම්පිට්ටුවෙන් හදපු වැලි ටික විහිරුණා කියලා මිසක කෝම්පිට්ටු කරනවට අනන්න පුළුවන්. ඒ වගේ කාමයෙන් බාලකමට අපි සෙල්ලම් කරනවා. හිතේ හැදේට සතර මහා ධාතුව රාසි කළා. සතර මහා ධාතුව දකින්නකොටම හිතේ හැඩේට අම්මා කියන හිතේ හැඩේට සතර මහා ධාතුව රාසි කළා. හැඩේ දකින්නකොටම අම්මා කියන ගතිය එදෙනවා. මේ සෙල්ලංගේ කැඩෙනකොට මේ සෙල්ලංගේ හදන්න සෙල්ලංගේ නිසා රාසි කරපු සතර මහා ධාතුව ඉහිරෙනකොට අම්මා වරුණා කියලා අඬනවා. මේ අම්මා කියන ගතියෙන් රාසි වෙච්ච සතර මහා ධාතු රූපයේ හිරුණා කියන තැනකින් ඕගොල්ලෝ දැකි හරියට මේ කාරණාව දැක්කෝ. එතකොට මේ බුදුහාමුදුරු දේශනා කළේ අනන්ත සංසාරේ මව් මල දුක, පියා මල දුක, සහෝදර සහෝදරි ඥාති හිතේසින් මල දුක අපි විඳේ මේ ධර්මය නොදන්නාකම, අපේ මනසේ ගතිය නොදන්නාකම. ඔය සිද්ධිය ඉස්සෙල්ලා තේරුම් ගන්න නැතුව මොන තරම් ඔගොල්ලෝ සමතයක් වැඩුවා, මොන තරම් විදර්ශනාවක් කළා, මේ අවිද්‍යාව ඇතුළේ ඉන්නේ අපි කරන්න හදන්නේ මොකේද කියලා දන්නේ. ඇස් දෙක බැඳගෙන යනවා වගේ ගල් මුල් වල හැපෙනවා, ආයේ එහාට මේ හැපෙනින්ද යන්න බෑ, ආයෙත් වෙන පැත්තට හැරෙනවා, ආයෙත් යනකොට ඒකේ හැපෙනවා යන්න බෑ, ආයෙත් ආ පැතුර ඔහොම ඔහොම හැපි හැපි තමයි යන්නේ. ඕන භාවනා කරනවා, එතකොට ප්‍රශ්නයක් ආයෙ වෙන පැත්තට කරනවා, ආයෙත් ඒක තේරෙන්නේ ඕම ඔහොම තමයි යන්නේ. මොකක් නිසාද? මේ අන්ධ උපමාවෙන් තමයි ඔකට කියන්නේ යන නිසා. නමුත් ඇත්තටම අපිට ජරා මරණ දුක, ජරා මරණ දුකක් තියෙනවනේ. මේ දුක දුක, මේ දුක ඇති වෙන්නේ මෙහෙම නේද කියලා ඕගොල්ලෝ දැක්කනා. මේ දුක නැති වුණොත්, මේ හේතු ටික නැති වුණොත් මේ දුක නැති වෙනවා. එහෙනම් මම භාවනා කරන සම්මුති දර්ශනා කරන මේ හේතු ටික නැති වෙනවා. මේ මනසේ තියෙන ගතියෙන් මෙන්න මේ කාරණා ටික ස්පර්ශ කරන්නේ මේ ධාතුව පිළිසින. ඒකයි සතර මහා ධාතුව පිළිසින දැක්කෝ. අර පෙන්නන්නේ කිංසිකෝ සූත්‍ර වගේ සූත්‍ර දර්ශනයේ සුද්ධිය ඇති වෙන කොපමණකින්ද? යම් කිසි කෙනෙක් පංච උපාදාන ස්කන්ධයත් ඒක ඇතිවීමක් නැතිවීමක් දකිනවා දර්ශනයේ සුද්ධිය. ස්පර්ශ ආයතන හයත් ඒක ඇතිවීමක් නැතිවීමක් දකිනවා දර්ශනයේ සුද්ධිය. සතර මහා ධාතු ඇතිවීමක් නැතිවීමක් දකිනවා දර්ශනයේ සුද්ධිය. කියලා නම් කරා ditthi sampanna. ditthi sampanna වෙන්න පුළුවන්. එයා තමයි අනිත්‍ය අනිත්‍යයි, දුක්ඛ උදේ දුකයි, අනාත්ම උදේ අනාත්මයි කියලා දකිනවා කියලා කියන්නේ මොකක් නිසාද? ඊට පෙර ඊට පසු තමන්ගේ මනසේ සිද්ධාන්තය දකින. පෙර පසු යමක් පෙනෙනකොට මේ වස්තුව පෙනෙන්න පෙර සහ පසු මනසේ සිද්ධාන්තය දකින නිසායි පෙනෙන දේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම උදේ වැහිලා වැස්ම තුල ඉන්නේ මේ ලෝකය. ලෝකයා කියලා කියන්නේ මේ වැස්ම තුල ඉන්න එකට. මනසේ තියෙන ගතිය ධාතුයෙන් දකින්න එකටයි ලෝකය කියලා කියන්නේ. මේ රූපයේ වටාපතක් කරලා දකින්න ලෝකෙට. එතකොට ඒ වගේ මේ ස්පර්ශ ආයතන හයේ තමන්ව දකින්න කමටයි ලෝකය කියලා කිව්වේ. ස්පර්ශ ආයතන හයේ තමන්ගේ අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩන් දකින්න එකටයි ලෝකය කියලා කිව්වේ. ලෝක නිරෝධය කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයේ තමන්ව දකින්න නැත්නම් තමන්ගේ දෙයක් දකින්න නැත්නම් තමන්ගේ ආත්මයක් දකින්න නැත්නම් නේතම් මම නේසෝ හමස්මි නෙමෙසෝ අත්තත් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි මේ ස්පර්ශ ආයතන හැම මේකක්වත් දකින්නේ නැහැ. ඒ නොදකින්නේ ඇයි? ස්කන්ධයේ උදේ වේදන නිසා. පටිච්චසමුප්පාදේ දන්න නිසා. මේ ස්කන්ධයේ උදේ වේද දැක්කොත් පටිච්චසමුප්පාදේ දැක්කොත් දැක්ක කියන එකෙන් කියන්නේ මොකද්ද? මේ ස්පර්ශ ආයතනයක් උපදින්න පෙරපසු මනසේ සිද්ධාන්තය පෙන්වන්න. ඕගොල්ලෝ යම් වෙලාවකදී පෙනෙන මට්ටමට ආවොත් දැන් මේ හිතේ තියෙන නිමිත්තයි මම කියලා කියන්නේ මේ හැඟීම ඒ නිමිත් එකයි සෙනෙහස ආදරේ කියන කාරණාව තියෙනවා. මේ ටික උදව් වෙනවා මේ පෙනෙනවා කියන ධර්මතාවේ උපද්දන්න පෙනෙන තැනක තියෙන මෙබඳු ධර්මතාවටක්. කනබුන ආහාරයෙන් හැදුණු රූපයක් ස්පර්ශයෙන් හටගත් සංඥාවක්. ඒ ටික දකිනකොටම මෙන්න මේ මම කියන හැඟීම සහ නිමිත් ආපහු මනසේ යෙදුනා කියලා දැක්කොත් පෙනෙන මට්ටමට ආවොත් මේ රූපය ස්පර්ශ කරයිද මම කියලා. අල්ලයිද මම කියලා. මේ රූපේට වැදුනොත් මට ගැහුවා නේද කියයිද? මගේ ඇඟේ හැපුණා කියයිද? ඕගොල්ලෝ මේ පෙනෙන ස්පර්ශ ආයතන හය තුල දකීද? ඕකට තමයි බාහිය දරු චිත්තෙන්නුන් කියන්නේ. දිත්තේ දිත්තමත් නම් යම් වෙලාවක බාහිය ඔබට දැකීම දැකීමක් වුණොත් එකල්ලි ඔබෙහි නැහැ. ඔබෙහි නැත්තම් ඒ අරමුණ ඔබ සමගත් නැහැ. එකල්ලි ඔබ මෙලුව නිවි. ඔබ පරලුවත් නෙමෙයි. ඔබ මෙලුව පරලුව දියතරතරත් නෙවෙච්චරපත්. මේ මම කියන හැඟීම ඔගලන්ට පෙනෙන දේ පෙනෙන දෙයක් විතර නා මේ හිතන කියන කරන දේවල් ඔක්කොම අපි කියමු පෙනෙනවා කියන ටික විපාකයක් හිතන කියනවා කරනවා කියන දෙක වර්තමාන කර්ම මේක මනෝමයෙන් හටගත්ත කර්ම නිමිත්ත ටික මේ ගනු දිනුව තියෙනවා මේ හිතන කියන කරන කිසිම දෙයක් මේ පෙනෙනවා කියන දෙයට අයිති නැති වුණොත් පෙනෙන දේ හිතන කියන කරන දෙයට අයිති නැති වුණොත් එකල්ලි මම මෙලොවට අයිති කෙනෙකුත් පරලොවට අයිති කෙනෙකුත් මෙලොව පරලොව දෙයතරට අතර අයිති කෙනෙකුත් නෙමෙයි මම මෙලොවට අයිති නැත්තම් ඒ කියන්නේ මෙලොව දුකට හිමිකාරයෙක් නෙවෙයි මම පරලොවට අයිති නැත්තම් මම පරලොව දුකට හිමිකාරයෙකුත් නෙවෙයි මෙලොව පරලොව දෙයතරට අයිති නැත්තම් මම මෙලොව පරලොව දෙයතර අතර දුකක් තියෙන එකද හිමිකාරයෙක් නෙවෙයි මේ දුකේ අවසානය මේක ඔය සිද්ධියේ ඉස්සෙල්ලා තේරුම් අරගෙන දැන් අහගත්තට පෙනෙන්නේ නැහැ ඒ හින්දා බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය ආනාපානසති ඕන සමත කමටහනකින් හිතේ හිතේ කතා කරන ගතිය නතර කරන්න ක්‍රමෝපායයක් යොදා ගන්න. යොදාගෙන විදර්ශනා කරන්න මෙහෙම. විදර්ශනාව කියන්නේ වෙනද වගේ පැත්තකට ඕගොල්ලන්ට තේරෙන්නේ මේ ආශ්‍රව කියන එක මොනතරම් බලවත්ද කියලා අන්න එදාට. මේක දැනගත්තට පෙන්නන්නෙම බාහිර කෙනෙක් ඉන්නවා දෙයක් තියෙනවා කියන තැනක මේ හැම තැනකම සම්මාදිට්ඨිය සහ සිහිය යෙදී යුතු විදර්ශනා කටිය යුතු කියන නුවණක යෝගයක්. ඒ කියන්නේ ටිකක් ඇත්තම් තග්ගල ඔන්න ඉස්පිරිතාලේ වැඩ කරන යාළුව සිහිවේ. සිහි වෙනකොටම තමන්ට තියෙන මේ සිහි කරන එක තමයි අවිද්‍යාව ප්‍රති හටගත්ත කර්ම නිමිත්ත නේද? ඈ මේකට නේද මම කෙනෙක් පුද්ගලයෙක් කියලා ditthi upadane attavada upadane කියන ටික තියෙන්නේ. මේ ටික මට උදව් වෙනවා සතර මහා ධාතු රූපේ හදා ගන්න. මම යාළුවෝ බලන්න කියලා යනවා කියන්නේ. මේ මනසේ තියෙන ගති ටිකේ උදව් වෙනවා. කනබුන ආහාරයෙන් හැදුණු රූපයයි ඇස ඉදිරි පිටට එන්නේ. එනකොට මේ ගති ටික මගේ මනසේ යෙදෙනවා නේද? කොහොම නිකන් හිත හිතා කැම ටික උයන්ද බත් බඳින්ද ওই ටික කරන්නේ. යද්දි ඕගොල්ලෝ නිවන් දකීමින් රස්සාව කරනවා. රස්සාව කරමින් නිවන් දකින්න කටයුතු කරනවා. නොබෝ දවසකින් ඕගොල්ලන්ට මේ සතර මහා ධාතු පිළිසිඳ මිදක අපි කොච්චර දුක් විඳලා තියෙද කියන නුවණක් පාළුවේ. එතකොට ඉඳ ලැබෙන වේලාවක එකතන ඉඳගෙන දෙඩි සමතයක් ඇති කිරීම සඳහා කමඨහනක් වඩන් ඒ නොවැඩුව කියලා ප්‍රශ්නයක් නැහැ. එයාට කිසිම අඩුපාඩුවක් මේ අඩුවක් නැහැ ජීවිතේ අවශ්‍ය තැනින් අල්ලගත්තා. මේ දර්ශනය දන්න කෙනා එකයි මේක කාලයක් කරනකොට සබ්බ සංඛාරයේසු අට්ටි යති හරායති චිකුච්චති සියලු සංස්කාරයන් කෙරෙහි ඒ ලැජ්ජා වෙනවා පිළිකුල් වෙනවා කලකිරෙනවා මනසේ මේ අම්මා තාත්තා යාළුවා සමන් නැදේ දුව පුතා කියලා උපදින මේ ගති ටික ගැන ලැජ්ජා හිතෙනවා කලකිරෙනවා දවසක් එනවා පිළිකුල් කරන දවසක් එනවා මෙච්චර මෝඩද මම මේ සතර මහා ධාතුව තියෙන තැනක මේ ගතිය නැගිටිනවා දැනුත් ඇයි රූපේ තාම ඉපදෙන්නත් කලින් මේ ටික තියෙන්නේ මනසේ. එයාට හොඳට තව ඒකයි ඔප්පු කරන්න ඊගාවට ඕගොල්ලන්ට කෑම කන ගානේ කමටහන. බත් ඇට ටිකක් පෝංචි කෑල්ලක් මුං ඇටයක් පොඩි කරනකොට මොන තරම් අනාත්මද මේක. මේ නිසා නම් මේ කෙස්ලොම් ගියදත් හම්බ වෙන්නේ. ඇත්ත නේනම් මේ ආහාරයෙන් හටගත්ත ඵලය එහෙනම් මේ ආහාරි ගතියමනේ තියෙන්නේ. එහෙනම් මේක දකින්නොත් මම කියන ගතිය ඉදිරියට තියෙන මනසේ නේද? උගුල්ලෝ කෑම ටික කන ගානේ නිවන් දකින්න කටයුතු කරනවා. හොඳට බත් පිඟාන බත් ඇට ටික අතට ගන්නකොට කෝපි ඇටයක් පොඩි කරනකොට ඉන්දියප්පයක් ගන්නකොට උගලන්ට තේරෙයි මේ ඉන්දියප්පේ දකින්නකොට මම කියන අදහස් ටික උපදවාගෙන මම කියන අදහස් ටිකෙන් ඉන්දියප්පේ දකින්නවා නේද මේ කය දකින්නවා කියලා කියන්නේ. ඇයි ඒකේ තියෙන ගති වලටනේ මේ කෙස්ලොම් එක තම්මස් කියන ගති ටික හැදෙන්නේ. ඒ රූපය දකින්නකොට මේ මම කියන ගතිය සිහිවිලන්න මම කියන ගතියෙන් මේ ටිකනම් ඇසුරු කරන්නේ. ඕගොල්ලෝ මේ ආහාරය තමන්ව දකින්නව නෙමෙයිද? ඕගොල්ලෝ මේ රූපයට කැමති කියලා කියන්නේ කබලික ආහාරයට කැමති නෙමෙයිද? ඕගොල්ලෝ කබලික ආහාරය බැඳිලා නෙමෙයිද මේ ඉන්නේ? ඕගොල්ලෝ මේ රූපෙ මිදුනොත් කබලික ආහාරයෙන් මිදුණා නෙමෙයිද? කබලික ආහාරයෙන් මිදුණේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ ඉස්සෙල්ල දුක දැකෙන්න දුක ඇතිවෙච්ච හේතුව දකින්න දුක නැති වෙන හැටි දකින්න ඊට පස්සේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඒ තැනට මේ සතර මහා ධාතු ස්පර්ශ ආයතන 6 අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් හැටියට දකින්න ස්පර්ශ ආයතන 6 නොයලෙ ස්පර්ශ ආයතන 6 මිදෙන්න නච්කින්ච ලෝකේ උපාදිත ලෝකෙ කිසිවක් උපාදාන වශයෙන් නොගෙන නොගන මොකද ඇහැ රූප චක්කු ශබ්ද දෝත විඤ්ඤා මේ කිසිවක් මම මගේ මගේ ආත්මය කියලා උපාදාන වශයෙන් නොගෙන ඒ වගේ මේ දර්ශනය කොච්චර ගැඹුරුද මේ පටිච්චසම්පාදේ හරහා ස්කන්ධයන්ගේ උදේ වැය හරහා බොහොම සරල කරලා තියෙනවා නිකර තමන්ට ඕනේ විදිහට උපමා උපමයේ යතියි මේ අනාත්ම බව ඔප්පු කරගන්න ආත්ම සංයමගේ මනස කියන එක පෙන්වන්නේ මම කිව්වේ මේ රූපේ විතරක් මේ පත්‍ර කඩදාසියද ඇත්තටම අපි හිතන්නේ නැත්තම් මේ රූපේට මම කියලා මෙච්චර දෙන්න හේතුව අපි පෙනෙනවා නම් පත්‍ර කඩදාසියක තිබුණත් මම කියන එක සිහි වෙනවා වීඩියෝ කඩක තිබුණත් මම කියන එක සිහි වෙනවා වීදුරුවක තිබුණත් මම කියන එක සිහි වෙනවා ඈ මේ හීනිනුත් මට මාව පේනවා නම් මේක මමමයි කියලා බැඳෙන්න තියෙන හේතුව මොකක්ද කියලා ඒ මේ හැමතැනකම නේන මම. එතකොට බේන්නේ නැහැ එහෙන මේ රූප ටික මම කියන එක වෙලා තියෙන්නේ මේ එක්ක සහගාංශී ක්‍රියාකර්තේ මේක කියන එක. අපි හිතන්නේ නැහැ. මේ කණ්ණාඩියට හේතු උදේ කණ්ණාඩියට ගිහිල්ලා නම් කණ්ණාඩිය රූපේ මම කියලා බලන්න එපා. කණ්ණාඩිය ගාවට ගියාම බලන්න ඕනේ මොකද්ද? කණ්ණාඩිය ගාවට යන්න ඉස්සෙල්ලත් හිතේ තිබුණ ගති ටික තියෙන මේ රූපේ දකින්නකොට මනසේ තියෙන gati tika negitla eno ne anna mahabhutiyange upadaya rupe hondata peni upadaya rupe nisa me taman tula aasraya dichcha hati menne me tika dakinda hama welawa muna balanda rawula kapanda kannadita yanne nivan dakina kamata hana tikka yoku ජීවිතය අනිකක් ධර්මය අනිකක් කර ගත්තොත් අපිට කවදාවත් ගොඩ යන්න බෑ මොහොතේ රැල්ල ඉවරනකන් නාඩේ ඉන්නවා වගේ තමයි ප්‍රශ්න ගැටළු ඉවර වෙලා බණ භවනා කරන්න හිටියොත් නානමිනියා රැල්ල පැද්දට පැනලා නානෝ වගේ ප්‍රශ්න ගැටළු තියෙන මැද්දටම පැනලා තමයි නාන්න වෙන්නේ අද අපි හිතාගෙන ඉන්නේ වැඩ ටික බණ භවනා කරන්න බෑ බණ භවනා කරන්න ගිය වැඩට යන්න බෑ ඒ කියන්නේ වැඩට ගියොත් මෙලව පහසුවෙන් හිටියයි හැබැයි පරලෝ දුක් විඳින්න වෙනවා. බණ භවනා කරන කෙනෙක් පරලෝ සැප පිණිස කටයුතු කරන කෙනෙක් වැඩට යන්න වෙන එක කියන්නේ මෙලව බඩගිනින ඉන්න වෙන දුක් විඳින්න වෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළේ මෙලව දුක් විඳලා පරලෝ සැප විඳින්න හෝ පරලෝ දුක් විඳලා මෙලව සැප විඳින්න නෙවෙයි. මෙලව පරලෝ දෙයතරම දෙකම උභයාර්ථයේ සඳහා. ඒ කියන්නේ එහෙනම් අපිට වෙනවා වැඩ කරන දේම නිවනට මඟක් කරගන්න. නේද? බැරි නෑ තියෙන්නේ පොඩි ලැසි බවක් විතරයි. ඒ කියන්නේ වේගී අඩුකම විතරයි. හුදකලා විවේකයෙන් ඉන්නේ භික්ෂුවකගේ තියෙන පහසුකම විතර පහසුකම නෑ. ඒක පිළිගත යුතු අවවාදයක්. මොකද සම්බාධ සහිතයි. රැවටෙන්න අවිද්‍යාව තුල ඉන්න ගමන් රැවටෙන්න තියෙන ඉඩ වැඩි. බැරි නෑ. උත්සාහය වීරියක් තියෙන කෙනාට කැලේ ඉන්න කෙනාට වඩා වීරිය තියෙන ගියාට වීරිය අඩු නම් මෙයාට පුළුවන් ගෙදර ඉඳගෙන වැඩට යන ගමන් කටයුතු කරන්න මෙයාට වඩා. මාතික මාතා උපාසිකාව කමට හඳුනු හාමුදුරන්ට තිස්සලා නෑනා ගන්න ගෙදර ඇවිල්ලා උය හාමුදුරන්ට දානෙත් හදලා ගිහින් දෙන ගම අහලා තියෙනව නේද? අහලා තියෙනවා. කොහොමද එහෙම වුනේ? මේ ධර්මතාවය නිසා මේක මහා ගැඹුරු උහුලන්න බැරි සිද්ධියක් නම් හත් පෙරදි වයසේ අය අවුරුදු 120 වස් ගිය අය රහත් වෙයිද? නමුත් මේ සිද්ධිය තේරුම් ගත්තාම සරල සිද්ධාන්තයක් තියෙනවා. මේක තියෙන්නේ සියුම් බවක් විතරයි. ඕගොල්ලොන්ට වැඩි දවස් අමාරු නෑ. දැන් හිතේ තියෙන නිමිත්ත බාහිර ආයතනේ 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 කියලා පුරුදු කළා 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 ඔය ගතියටයි යෝග යෝග ග්‍රන්ථ කියලා කියන්නේ. හිතට ඇතිවෙන මේ නිමිත්තක් ගන්න මේ තමයි අවිද්‍යාවෙන් හටගත් කර්ම නිමිත්ත නේද? සතර මහා දත් ස්පර්ශ ආයතනයේ උපදිනකොට මේ නිමිත්ත නේද නැගිටින්නේ කියලා මේ නිමිත්ත ස්පර්ශ පෙනෙන ආයතනේ දකින්නේ නැහැ. කනට ශබ්දයක් ඇහෙනකොට මේ නිමිත්ත නේද නැගිටින්නේ. මට ඔකට හොඳ වැඩක් කළත් හොඳ දේව පරීක්ෂණ වෙලා තියෙන මගේ ජීවිතේ. දවසක් අවශ්‍ය මුවමනාවකට අනුර කියලා මහත්වයකට මට කතා කරන්න වුණා. දැන් මම කෝල්ලයක් අරගෙන කතා කළා මහත්වය මේ අනුර මහත්වය කියලා. කවුද? මම හවල් ස්වාමී. මම හවල් ඔව් ස්වාමීන් වහන්සේ කියන්නකො. කිව්වම දැන් කාරණාවක් කිව්වා. නමුත් දැන් කතාවෙන් තේරෙන වැඩි නන්නාද බබක්. නමුත් දැන් මම කාරණාවක් කිව්වා කියලා. හා හොඳයි ස්වාමීන් වහන්සේ මම ඒ කාරණා මේ අනිවාර්යෙන් බලන්නම්කො කියලා තිබින් කියලා තිබ්බා. පස්සේ බලනකොට එක ළඟම නන් දෙකක් තියෙනවා. මෙයා අනුර අරය අනුර හැබැයි අනුරලා දෙන්න නන් දෙක කෙරෝලෙන් නැකි. මන්ද වෙන කෙනෙකුගේ චිත්තජ රූපේ මවාගෙන වෙන කෙනෙකුටයි කතා කරලා තියෙන්නේ. සද්ද ඇහෙන ගාන දැන් හිතේ තියෙන මන් දැන් ආවල එක කතා කරනවා කියන්නේ. සද්ද ඇහෙන ගාන. එතකොට හොඳට තේරෙනවා සද්දයක දුරකතනෙන් ඕගලන්ට හොඳට හොඳට හඳුනා ගන්න පුළුවන් මනසේ තියෙන නිමිත්ත. දැන් මෙහි සද්ද විතරයි ඉන්නේ. ඕගොල්ලෝ හිතේ තියෙන නිමිත්ත අරගෙන දැන් මේ ආවල එකයි කතා කරන්නේ කියන තැනකින් ඉන්නේ. කතා කරන තැනකින් ඉන්නේ. ඒ නිසායි ඕගොල්ලන්ට මේ සද්දේට බැඳිලා තියෙන මේ හිතේ තියෙන ගති ටික මේ පෙනෙන ධර්මතා ඇහෙන ධර්මතා ටික ඇහෙනකොට මේ ධර්මතා ටික ආපහු මනසේ ඇදිලා මේ තියෙන. මේ ධර්මතා මනසේ තියෙන ධර්මතා පහ රූපේක සද්දේක ගන්ධේක රසේක ස්පර්ශේක ආපහු මනසින් නැගිටිනවා. එතකොට වෙන්නේ අපිට අහවල් කෙනාව බැලුවා, අහවල් කෙනාගේ හඬ ඇහුණා, අහවල් කෙනාගේ ගඳ දැනුණා, අහවල් කෙනාගේ රසය ලැබුණා, අහවල් කෙනාගේ ස්පර්ශ වුණා කියලා. කෙනෙන මනසේ තියෙන දික්කිය හරහා ගිහිල්ලා ආයතන හයම තියෙනවා. ඉතින් ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. කොන් ওই කාරණාව තේරුම් අරගෙන එතකොට සමති විදර්ශනා භාවනා ක්‍රම ඕනතරම් ලෝකේ තියෙනවා. මමත් කියලා තියෙන ඒව ටික ඉගෙන ගන්න කරන්න.
අම්මා
කියන කෙනෙක් උපන්න අම්මට ගති දෙකයි. එක්කෝ අම්මා මැරෙනවා, එක්කෝ අම්මා ජීවත් වෙනවා. අම්මා මැරුණා දුක, අම්මා ජීවත් වුණා දුක. දුක උපන්නොත් දුකෙන් මිදෙන්න බෑ. අම්මා හිටියොත් අම්මා ලෙඩවීම නිසා, මහලු වෙච්ච නිසා, නොයෙක් රෝග ඇති වෙච්ච නිසා, අම්මා ජීවත් වීම නිසා ඔයගලන්ට දුක එයි. අම්මා මළුත් මැරෙනකම සපද්ද. ඒකක් දුක. එහෙනම් අම්මා හිටියොත්, අම්මා උපන්නොත් හොඳට තේරුම් ගන්න ඕනේ, අම්මා හිටියත් දුක, අම්මා මැරුණත් දුක. ඔබතුමාට අම්ම නූපන්නු. ජීවත් වීමේ දුකත් මැරීමේ දුකත් කියන දෙකම මිදී. ඒ බව දැනගෙන පින් දහම් කරන්න, පින් අනුමෝදන් කරන්න. මේ කරන පින් එතන අවිද්‍යාව දුරල නැති නිසා අනුමෝදන් වෙනවා. ඔබතුමීට තාම අම්මා ඉන්නවා නම් අම්මට පින් අනුමෝදන් කරන්න. නමුත් අම්මා නූපදවා ගත්තා කියලා පින් අනුමෝදන් කරන්න බැරි නෑ. සරිත් මහ රහතන් වහන්සේ තමලට පින් අනුමෝදන් මොකද මේ කරන පින පිනක්මයි ඒක එයාට අනුමෝදන් වෙන්න පුළුවන්. එයා අවිද්‍යාව තුල ඉන්න නිසා මගේ දරුවා පින් කරනවා කියලා එයා අනුමෝදන් වෙනවා. හැබැයි ඔබතුමිය පින් දහම් කළත් අම්මා වෙන්නේ, පින් දහම් නොකළත් අම්මා වෙන්නේ. ඔබතුමා අම්මගෙන් මිදිලා නැහැ, අම්මා කියනක උපන්නේ. ඒ නිසා පින් දහම් අම්මා ඉන්නවනම් අනිවාර්යෙන් අම්මා නිසා පින් දහම් කළ යුතුයි. හරිද? මේ අවශ්‍ය දේ තමයි අම්මගෙන් මිදෙන එක. ඒ කියන්නේ අම්මා ඉදීම සාස්වත දෘෂ්ටි, අම්මා නැති වුණු තුච්ඡ දෘෂ්ටි. එතකොට තවපෙත් ඒකයි. ඉපදුනොත් ජරා, ව්‍යාධි දුක, මරණය දුක කියන එකයි ජීවත් වුණත් දුක, මරණය දුක කියන එකෙන් කියන්නේ. ජරා ව්‍යාධි ධර්මය දුකයි, මරණය දුකයි කියන එකෙන් කියන්නේ. ජරා ව්‍යාධි ධර්මතාව කියන්නේ ජීවත් වීම. මරණය කියන්නේ නැති වෙන. ජාතිය තිබුණොත් ජරා මරණ ශෝක පරිදේය දුක්ඛ දෝමනස් උපායාස කියන මේ ටික කියලා කියන්නේ ජීවත් වෙද්දී මරණ දුක කියන එකනේ. ඔබතුමිය අම්මා ඇති වෙච්ච හැටි නැති වෙච්ච හැටි දැක්කොත් අම්මගේ මිදෙන. ඒ කියන්නේ ඔබතුමියට අද අම්මා ඉන්නවා ආහාර ප්‍රත්‍යයෙන් විතරයි නැත්තේ උතන. එච්චරයි තියෙන්නේ. දැන් අපි දැක්කනේ මනසේ තියෙන අවිද්‍යාවෙන් හටගත්ත මේ නිමිත්තටයි අම්මා කියලා අපි තණ්හා උපාදාන වෙලා තියෙන්නේ. ආහාර ප්‍රත්‍යයෙන් හටගත් සතර මහා ධාතු රූපය දකිනකොටම අම්මා කියන ගතිය මනසේ නැගිටිනවා අපව. දැන් මේ වෙලා තියෙන්නේ අපි ආහාරය උදව් කරගෙන අම්මා කියන ගතිය මනසේ උපද්දවා ගන්න උදව් වෙච්ච ආහාර ප්‍රත්‍ය නැතිකම නිසා යොමුතුමිට මරණය ඇවිල්ලා තියෙනවා. මව් වල මෙරි වෙලා තියෙන්නේ මේ ගතිය උපදින්න තියුණු ආහාර ප්‍රත්‍ය නැතිකම විතරයි. අනිත් ප්‍රත්‍ය ටික තිය අවිද්‍යාව, කර්මයේ තණ්හාව තියෙයි. ආහාර ප්‍රත්‍ය නැති වුණොත් මෙරිලා ආහාර ප්‍රත්‍ය ඇති වුණොත් ඉපදිලා වෙනවා. ඒක තේරුම් ගන්න. මම කියන එක තේරුම් ගන්නෑ. එතකොට දැන් ආහාර නිරුද්ධ වුණාට ඔබතුමාගේ අවිද්‍යා කර්ම තණ්හා කියන මනසේ අම්මා කියන gati ටික නිරුද්ධ නොවුනොත් ආයෙත් මේ ආහාර රූපයක් පසුතැනක හදනවා. මේ අම්මා සිහි කළා තව ස්කන්ධ පංචයක් වෙනතනක උපදවා ගන්නවා. අම්මා බලන්න ඔබතුමිය දැක්. ඒ කියන්නේ අතීතයේදීත් අම්මා හිටියා දැක්කේ නැත්තම් දැනුත් අම්මා නොදකිනම් අනාගතයේදීත් අම්මා නොපනේ. එදාට තමයි විප්පමුත්ත සබ්බදී කියලා කියන මේ තුන් කලෙම මුදුනා වෙන්නේ. ඔබතුමිය අතීතයේදී මව වෙනුවෙන් පින්දහම් කරන්න, ජීවත් වෙන්න නම් උපකාරක් කරන්න, හැබැයි මව හඳුන ගන්න. ඒ කිව්වේ ඔබතුමියට දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ. මනසේ තියෙන මේ ගතිය නිසා කනබුන ආහාරයෙන් ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු රූපය බලාගෙන ආවම මේ මනසේ ගති ටික ඉදුණා කියලා දැක්කනම් ඔබතුමාට අම්මා කියන එක සතර මහා ධාතුයි උපදින්නේ. එහෙනම් ඔබතුමිය දකින්නේ අම්මා වරුණා කියලා නෙමෙයි, මාතුල අම්මා කියන සතහන උපදවා ගන්න තිබුණ ආහාර ප්‍රත්‍ය ආහාර නිරෝධයක් දකින්න. ආහාර ටික නිරුද්ධ වෙලා කියන දේ ගැඹුරු තේරෙනවද දන්නේ? ඒ ආහාර ටික දැනුත් පිටියනම් ඔබතුමියට පෙනෙන්නේ ආහාරපත් මේ මනසේ තියෙන gati ටික ආහාරයෙන් හටගත් රූපිය උදා කරගෙන මනසේ තියෙන මේ gati ටික ආපහු නැගිටලා කියලා නේ දකින්නේ. එහෙනම් දැන් ඔබතුමියට මව් පෙනෙන්නේ නැහැ කියලා කියන්නේ. ආහාර ප්‍රත්‍යයෙන් හටගත් රූපේ දකින්නකොට මව සිහි වෙනවා කියන ගතිතික විතරයි ඉඳ නැත්තේ. නමුත් ඍතු ප්‍රත්‍යයෙන් හෝ චිත්ත ප්‍රත්‍යයෙන් හෝ උපදින රූප දකින්නකොට මේ ගතිතික තව එදී ෆොටෝ එකක් එහෙම තිබුණොත් එන්නේ නැද්ද? හිතට හෝ සිහි කරන්න බැයිද? පුළුවන්. එතකොට වචන කතා කරන්න, නමුත් අර්ථ වශයෙන් දකින්න ඇත්තටම අර රූපේ විකරණව බව අම්මා මරුණා කියලා අපි දකින්නේ මේ මෙතන මේ සම්මා දිට්ඨිය තීව්‍රවට අපේ මනස යෙදිලා නැති හින්දා. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් මේ පංච උපාදානස්කන්ධ දුක ගෙවිලා යන්නේ හරියට මෙලුම් කොලයකට වතුර ටිකක් දැම්මම නොරැදෙන්නේ යම්සේ දේ වගේ මනසක. අනන්ත සංසාරේ විඳ මව්මල පියාමල සහෝදර සහෝදරිමල දුක ගෙවිලා යනවා මනස. මම කියන ටික ටිකක් ගැඹුරු නමුත් හිතන්නකෝ ගෑ. හොඳයි, එහෙනම් තෙරුවන් සරණයි. මම අද දීර්ඝව කතා කරන්නේ මාත්‍යු මට ඉදිරි දවස් ටිකේ දීර්ඝ වැඩසටහන් ටිකක් තියෙන මම ටිකක් උගුර නිරව කරගන්න වෙනවා. හවසත් පොඩි සාකච්ඡාවක් තියෙනවා. ඒ තුද්දිත් පැය තුනක් තී හවසත් පැය තුනක් තී ඊගාවට රත්නපුරත් තී. ඉතින් ඒ නිසා මේ කාරණා ටික මම ප්‍රධාන ටික කියලා දුන්නා. ඉතුරු ටික ඔබතුමාලට ඇත්තටම ප්‍රශ්නයක් නෙමෙයි. සීලය පිළිබඳව හෝ සමාධිය පිළිබඳව හෝ ඥාන දර්ශනයට අදාළ වටපිටාවට එකතු කරගන්න දේශනා කරපු කාරණා හම්බ වෙයි ඈ. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි ඈ. මම ඔය කියපු ටික පොඩ්ඩක් ගවේෂණය කරගන්න උවිට අනුව සාකච්ඡා කරන්න එතකොට ඔයගලන්ට පුළුවන්. මේක නේද ඇත්තටම මූලික මේ බුදුදහමේ හදවත වගේ තැන මම පෙන්නේ. අපි මේ ටික නොදන්නා කම නිසා මේ මුළු ලෝකයක්ම වර්තමානයේ තුලත් එක එක ක්‍රමවේද කරමින් ක්‍රමෝපායන් කරමින් එක එක තැන් අල්ලගනිමින් එක එක විදිහට කතා කරගනිමින් කතා කරමින් මේ ඔක්කොම එකම මේ අචරෝකගීක කරගෙන තින්න මේ ටික නොදන්නා කම. මේ ටික දන්නවනම් කොත්තනකින් නිවන් මඟ පැනෙවුවොත් මාර්ග 10ක් 50ක් පනවන්න කාටත් වෙන්නේ ওই ටික පනවන්න විතරයි. අර ස්වාමීන් වහන්සේගේ දේශනාව මෙහෙමයි කියන්නේ මේ ස්වාමීන් වහන්සේගේ දේශනාව මෙහෙමයි කියලා වෙනස් වෙන්න බෑමයි නියම සම්මා දිට්ඨිය කියනවනම් හැමෝගේම අර්ථ එක තැනකට එන්න වෙනවා. ඒ කියන්නේ මේ සතර මහා ධාතු නැත්තම් ස්කන්ධ පංචකයේ මේ උදේවැය දැකලා පටිච්ච සම්පදාය දැකලාම මේ සම්මා දිට්ඨිය ඇති වෙන ක්‍රමයක්. හොඳයි නේද?
ඔබ හම්බුනේ නැහැ. ඔබ හම්බුනේ සම්පදායන් තහරි. මෙන්න මෙන්න